අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.
අයිබෝවන් දුවේ පුතේ, අදත් ඔබ මේ එක්වී සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණු ගුවන් විදුලිය එක්ව මෙහෙවන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි. ඉතින් දුවේ පුතේ, ගුවන් විදුලිය ඔස්සේ ගෙන එන මෙම රුහුණු ගුරු ගෙදර වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කිරීමේදී මාත් දින කිහිපයක්ම මේ සමග සම්බන්ධ වෙලා පාඩම් කිහිපයක් ඉදිරිපත් කළා. එතනදී අද දවසේ අපි යොදාගත්තේ 11 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයට අදාළව තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ කියන පාඩම තමයි ඔබ වෙතට ගෙන එන සූදානම් කරගත්තේ. මේ පාඩම ඉදිරිපත් කරන මා විහාරගල 550 මහවිද්‍යාලයේ විද්‍යා විෂය උගන්වන සුරේෂ් බුද්ධික ගුරු මහතා. හොඳයි දුවේ පුතේ, කලින් දවසේදී අපි මේ පාඩමේ ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද කියන එක පිළිබඳව සහ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියන එක මොකක්ද කියලා විස්තර කළා. ඒ වගේම තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක කිහිපයක් පරීක්ෂාවට ලක් කරලා බැලුවා. ඒ අතරින් ප්‍රභා සංශ්ලේෂණයට ආලෝක ශක්තිය අවශ්‍යද කියලා බලන්න, ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍යද කියලා බලන්න, ප්‍රභා සංශ්ලේෂණයට හරිත ප්‍රද අවශ්‍යද කියලා බලන්න පරීක්ෂණ සැලසුම් කරලා ඒවා සිදු කරන ආකාරය ගැන මම ඔබට පැහැදිලි කළා. හොඳයි, අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය අවශ්‍ය බව පෙන්වන්න. කොහොමද පරීක්ෂණය සිදු කරන්නේ, අපිට ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක ඔබ වෙතට ඉදිරිපත් කළා. ඇත්තටම පුතේ, ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය බව පෙන්වන්න නම් අපි ශාකයේ තියෙන ජලය ඉවත් කළ යුතුයි. එහෙම නැත්නම් ශාකයට ජලය ලබා නොදිය යුතුයි. ඉතින් එසේ සිදු කළහොත් මේ ශාකය මිය යනවා. ඒක නිසා සාමාන්‍ය විද්‍යාගාරයක ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා අපිට ඔප්පු කරලා පෙන්වන්න අමාරුයි. නමුත් දියුණු විද්‍යාගාරවලදී විද්‍යාඥයින් විසින් සොයාගෙන තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා පෙන්වන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක තමයි ඔබ 10 වසරේදී ගෙනගත්ත සමස්ථානික පිළිබඳව. එතකොට ඔක්සිජන් වායුවටත් තියෙනවා සමස්ථානික. අපි හොයාගන්න ඕනේ ඔක්සිජන් 818 කියන සමස්ථානිකය. ඒ සමස්ථානිකය භාවිතා කරලා ජලය නිපදවන්න ඕන. ඔක්සිජන් 818 සමස්ථානිකය යොදාගෙන ජලය නිර්මාණය කරලා මෙන්න මේ ජලය යොදනවා ශාකයට. යොදලා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න අරනවා. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන පළතුල අපි බලනවා අන්න අර ඔක්සිජන් 818 සමස්ථානිකයේ තියෙනවද කියලා. එහෙම බලද්දී අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා අර පිට වෙන අතුරු ඵලයක් ලෙස ලැබෙන ඔක්සිජන් වායුව හැදිලා තියෙන්නේ O818 කියන සමස්ථානිකයෙන්. එහෙනම් අපිට ඒ ඔස්සේ තවත් නිගමනයකට එළඹෙන්න පුළුවන්. පළවෙනි නිගමනය තමයි ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියන එක. මොකද ජලය නොතිබුණා නම්, ප්‍රභා සංශ්ලේෂණයට ජලය යොදාගත්තේ නැති වුණා නම් අර 818 සමස්ථානිකයේ ඔක්සිජන් වල තියෙන ක්‍රමයක් නැහැ. දෙවනි කාරණය තමයි වැදගත්ම කාරණය අපිට ඕන වෙන. ඒක තමයි පුතේ, ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන ඔක්සිජන් වල ප්‍රභවය තමයි ජලය. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ඔක්සිජන් වායුව හැදෙන්නේ අර ජලයේ තිබිච්ච ඔක්සිජන් යොදාගෙන. ඒක විභාගයට අහනවා. ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් දුවේ පුතේ, ප්‍රභා සංශ්ලේෂණයට ඔක්සිජන් වායුව ජලය අවශ්‍ය බව සාමාන්‍ය විද්‍යාගාරයකදී අපිට පැහැදිලිව පෙන්වන්න බෑ. නමුත් අපිට ඒ සිදු කරන ආකාරය විස්තර කරන්න පුළුවන්. O818 සමස්ථානිකය යොදාගෙන ජලය නිර්මාණය කරලා ඒ ජලය ශාකයට දාලා අපි ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්න ඉඩහැරලා ලැබෙන ඵලවල සහ අතුරු ඵලවල අර කියපු ජලයේ ප්‍රභේද තියෙනවද කියලා අපි බලමු. එහෙම බැලුවම ඔක්සිජන් වායුව අඩංගු වෙන බව අපිට අන්න ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි දැන් ප්‍රභා සංශ්ලේෂණයෙන් නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියලා. මේ ආකාරයට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සියලුම සාධක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි දුවේ පුතේ, මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් දැන් අපි මුලින් හොයාගත්තා ග්ලූකෝස් හැදිලා නැත්තම් පිෂ්ඨය හැදිලා තියෙනවා කියලා. අපි හෙව්වේ පිෂ්ඨය හැදිලා තියෙනවද කියලා. එකෙන් අපි නිගමනය කළා ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් නිපද වෙනවා කියලා. හොඳයි, ඊළඟ කාරණේ තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් විතරක් නෙමෙයි නිර්මාණය වුණේ, නැත්තම් හැදුනේ ඔක්සිජන් වායුවත් හැදෙනවා. එහෙනම් මෙන්න මේ හැදෙන්නේ ඔක්සිජන් වායුවමද එහෙමත් නැත්තම් වායුවක් හැදෙනවද කියලා අපිට පුළුවන් පරීක්ෂා කරලා බලන්න. ඒ සඳහා අපි පරීක්ෂණයක් සැලසුම් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපදවන්නේ දැයි පරීක්ෂා කිරීම. මේක සිදු කරන ආකාරය මම කෙටියෙන් විස්තර කරන්නම්. මෙන්න මේ ආකාරයට අපි ගන්නවා ජල ද්‍රෝණිකාවක්. ඒ කියන්නේ විශාල භාජනයකට ජලය ගන්නවා, බේසමක් වගේ එකකට. අරගෙන ඔයාලා මාළු ටැංකියවල දාලා තියෙන අර නිමග්න ජලජ ශාක, අපිට එදිනදා ජීවිතයේදී හම්බ වෙනවා ජලය තුල වැඩෙන ශාක වර්ග දෙකක්. එකක් තමයි වැලිස්නේරියා, අනිත් එක තමයි හයිඩ්‍රිල්ලා. මෙන්න මේවට කියනවා නිමග්න ජලජ ශාක, නැත්තම් ජලරුහ ශාක කියලා කියනවා. මෙන්න මේ වගේ ශාක කිහිපයක් ලබා ගන්නවා. අරගෙන ඔයාලගේ පෙළ පොතේ 26 පිටුවේ රූපසටහනේ ආකාරයට අර ජල ද්‍රෝණිකාව තුල, එහෙම නැත්නම් ජල බේසම තුල අර නිමග්න ජලජ ශාක ටික රඳවලා පුනීලයකින් ඒක ආවරණය කරනවා. කරලා පුනීලයේ ඉහළ පැත්තට කැකෑරුම් නලයක්, එහෙම නැත්නම් වායු සරාවක් මුණින් අතට රඳවනවා. හැබැයි ඒ කැකෑරුම් නලය, එහෙම නැත්නම් වායු සරාව සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරලා තියෙන්න ඕන. ඉතින් මේ පරීක්ෂණය සිදු කරද්දී ටිකක් ගැඹුරු වාජනයක් අරගෙන සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා මේ පරීක්ෂණය සිදු කරලා පස්සේ ඒකේ ජලය ටිකක් ඉවත් කළොත් මං හිතනවා වඩා හොඳයි කියලා. මොකද එහෙම නොතිබුණොත් අර වායු සරාව තුළ, එහෙම නැත්නම් කැකෑරුම් නලය තුළ වායු බුබුලක් රැඳෙන්න පුළුවන්. පරීක්ෂණය ආරම්භ කරන මොහොතේ එහි වායුව කිසිවක් තිබුණොත් ඒ පරීක්ෂණය නිවැරදි වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් රූප සටහනේ ආකාරයට ඇටවුම සකස් කරගෙන මේ ඇටවුම හොඳින් ආලෝකයේ ලැබෙන තැනක විනාඩි කිහිපයක් නැත්තම් පැය කිහිපයක් තිබෙන්නට හරිනවා. එතකොට ඔබට බලා ගන්න පුළුවන් නිරීක්ෂණයක් විදියට අන්නර කියපු නිමග්න ශාකවලින්, නිමග්න ජලජ ශාකවලින් වායු බුබුලු පිට වෙනවා. හොඳයි, මෙතෙන්දි මම තව පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. මේකත් මතක තියාගෙනම යන්න. පුතේ, මේ පරීක්ෂණය ටික වෙලාවක් සිදු කරනකොට අර වායු බුබුලු පිටවීමේ වේගය අඩු වෙනවා. ඔබට අනුමාන කරන්න පුළුවන් දෙයකට හේතුව කුමක්ද කියලා? පුතේ, ඒකට හේතුව තමයි ජලයේ දිය වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ක්‍රමයෙන් අඩු වෙනවා ප්‍රභා සංශ්ලේෂණයට යොදා ගැනීම නිසා. ඒක නිසා වායු බුබුලු පිටවීම අඩු වෙන්න පුළුවන්. එහෙනම් අපි ජලයට කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරන්න ඕන. ඒ සඳහා මම කරන්නේ සෝඩියම් බයිකාබනේට් ස්වල්පයක් ජලයේ දිය කරනවා. සෝඩියම් බයිකාබනේට් ස්වල්පයක් ජලයේ දිය කළාම ජලයට කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබෙනවා. අන්නේ වායුව යොදාගෙන දැන් නැවත වායු බුබුලු පිටවීම වේගවත් වෙනවා. එතකොට හොඳින් ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙනවා. ඊළඟට කරන්නේ අන්න අර වායු එක්රැස් වුණාට පස්සේ කැකෑරුම් නලේ, එහෙම නැත්නම් වායු සරාවේ ඉහළ කෙළවර වායු එක්රැස් වුණාම කැකෑරුම් නලේ, එහෙම නැත්නම් වායු සරාවේ විවෘත කෙළවර අත තියලා වහගෙන හෙමින් තාලේ පිටතට ගන්න. අරගෙන පුලිංගු කීරක් මේ තුලට ඇතුළු කරනවා. පුලිංගු කීර දීප්තිමත්ව දැල්වෙනවා. ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේ ඇතුලේ අඩංගු වෙලා තිබුණේ ඔක්සිජන් වායුව කියලා. හොඳයි, මම නැවත පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. අපේ සමහර දරුවෝ මෙන්න මේක වරද්දලා මතක තියාගන්න. ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂණයක් 10 ශ්‍රේණි අපි කියලා දෙනවා. ඒක තමයි පුලිංගු කීරක් ඇතුළු කළ විට දීප්තිමත්ව දැල්වේ නම් ඒ පිට වෙලා තියෙන ඔක්සිජන් වායුව කියලා. සමහර ළමයි මෙන්න මේ වැරද්ද කරනවා පුතේ. දැල්ලූ පුලිංගු කීරක් ඇතුළු කිරීම, පුතේ දැල්ලූ පුලිංගු කීරක් නෙමෙයි. පුලිංගු කීරක නැවත දල්වන්න දෙයක් නෑ. පුලිංගු කීරක් කියන්නේ දැල් වෙලා තියෙන දෙයක්. ඒක නිසා අපි කොයි වෙලාවකවත් ලියන්නේ නැහැ දැල්ලූ පුලිංගු කීරක් කියලා. අපි ලියන්නේ පුලිංගු කීරක් ඇතුළු කිරීම, එය දීප්තිමත්ව දැල්වීම. ඒක තමයි නිරීක්ෂණය. ඒ ඔස්සේ අපිට එන්න පුළුවන් නිගමනය තමයි පුලිංගු කීර දීප්තිමත්ව දැල්වෙන්නේ ඔක්සිජන් වායුව ඒ තුල අඩංගු වන නිසා. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපද වී ඇති බව පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන්. හොඳයි, දැන් එහෙනම් ඔබට පැහැදිලි ඇති ප්‍රභාසංශලේෂණයට අවශ්‍ය සාධක සහ ප්‍රභාසංශලේෂණයේදී නිපද වෙච්ච ද්‍රව්‍ය නැත්නම් නිපද වුණේ මොනවද කියන එක අපි මේ පාඩම පුරාවටම පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්නුවා. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රභාසංශලේෂණයේ කාර්යභාරය. එහෙම නැත්නම් මේ ප්‍රභාසංශලේෂණයෙන් මොකක්ද කරන්න කියන එක. හොඳයි. ඔබ මතක් කරගන්න දුවේ පුතේ, අද දවස තුල ඔබ ගතිපු ආහාර වර්ග මොනවද කියන එක. එතකොට මේ ආහාර සමහර ඒවා ඍජුවම ශාක වලින් ලැබුණු ආහාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශාක වල නිපද වෙන ද්‍රව්‍යයක්, උදාහරණයක් විදියට බීජ වෙන්න පුළුවන්, ඵල වෙන්න පුළුවන්, එහෙම මොනවා හරි ද්‍රව්‍යයක් යොදාගෙන නිර්මාණය කරපු ආහාරයක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දුවේ පුතේ, අපිට මේ ආහාර ලබා දෙන්නේ නැත්නම් අපි ලබා ගන්න ආහාර බොහෝමයක් ඒවා ශාක විසින් නිපදවපු ආහාර. එනං අපිට මෙන්න මේ ආකාරයක නිගමනයකට එන්න පුළුවන්. මිනිසා ඇතුළු අනෙකුත් සියලුම සතුන් ශාක නිපදවන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපේ. එහෙනම් මේ ලෝකෙට ආහාර නිෂ්පාදනය කරලා දෙන්නේ කවුද? මෙන්න මේ ශාකවල තියෙන ප්‍රභාසංශලේෂණය කියන ක්‍රියාවලිය. මොකද ප්‍රභාසංශලේෂණ ක්‍රියාවලියක් සිදු වුණේ නැත්නම් ශාකවලට තමාට අවශ්‍ය ආහාර ලැබෙන්නෙත් නැතුව යනවා. ඒ වගේම ශාක මත ඍජුව හෝ වක්‍රව යැපෙන අනෙකුත් සතුන්ටත් ආහාර නැති වෙලා යනවා. හොඳයි. එහෙනම් ඔන්න ප්‍රභාසංශලේෂණයේ පළවෙනි කාර්යභාරය තමයි මිහිපිට ජීවත් වන සියලුම ජීවීන්ට ඍජුව හෝ වක්‍රව ආහාර සපයන්නේ ශාක ප්‍රභාසංශලේෂණය කියන ක්‍රියාවලිය. දෙවැනි එක තමයි ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා අපේ ජීවන ක්‍රියාවලිය තුළ. එකක් තමයි ස්වායු ශ්වසනයට. ඒ කියන්නේ අපි ශ්වසනය කරන්න ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පුතේ දහනය කියන ක්‍රියාවලියට මිනිසාට ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ කියන ප්‍රධාන ක්‍රියාවලි දෙකටම අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දෙන එකම ක්‍රියාවලිය තමයි ප්‍රභාසංශලේෂණය කියලා කියන්නේ. එහෙනම් ස්වායු ශ්වසනයට, දහනයට ඔක්සිජන් වායුව ලබා දෙන ප්‍රධානම ක්‍රියාවලිය තමයි ප්‍රභාසංශලේෂණය කියලා කියන්නේ. ඊළඟට පුතේ, ඔය ශ්වසනයේ එහෙමත් නැත්නම් දහනයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් ඉවත් කරන ක්‍රියාවලියත් ප්‍රභාසංශලේෂණය. මොකද ප්‍රභාසංශලේෂණයට අමුද්‍රව්‍යයක් විදියට කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ එහෙනම් වායුගෝලය තුළ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරගන්නේ නැත්නම් අඩු කරන්නේ, එහෙම නැත්නම් ඉවත් කරන්නේ ප්‍රභාසංශලේෂණය කියන ක්‍රියාවලිය මගින්. දැන් මෙහෙම බැලුවම ඔයාලට පේනවා ඇති වායුගෝලයේ වායු අතර තුලනය පවත්වා ගන්න ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ඔක්සිජන් වායුව අතර තුලිතතාවය පවත්වාගෙන යන්න උදව් වෙන්නේ කවුද? මේ කියන ප්‍රභාසංශලේෂණ ක්‍රියාවලිය. ඒ වගේම තමයි පුතේ කාබන් චක්‍රය. ඔයාලට 11 වසරේ අන්තිම පාඩමේදී හදාරන්න ලැබෙනවා චක්‍ර තුනක්, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය සහ ෆොස්ෆරස් චක්‍රය. එතනදී මේ කාබන් චක්‍රය පවත්වාගෙන යාම සඳහා දායක වන ප්‍රධාන ක්‍රියාවලියක් තමයි ප්‍රභාසංශලේෂණය කියලා කියන්නේ. එහෙනම් ඔබට දැන් පැහැදිලිව ඇති ප්‍රභාසංශලේෂණය කියලා කියන්නේ නිකම්ම ආහාර නිපදවීමේ ක්‍රියාවලිය විතරක්ම නෙමෙයි. ඒ ඔස්සේ පරිසරයට ඉටු කරන තවත් කාරණා ගණනාවක් තියෙනවා. එහෙනම් ප්‍රභාසංශලේෂණයේ කාර්යභාරය ගැන මන අවබෝධයක් ඔබට තියෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි බලමු 11 ශ්‍රේණියේ දෙවැනි පාඩම වන ප්‍රභාසංශලේෂණයේ පාඩමට අදාළව සාරාංශකරණය ගොඩනගා ගන්න. මොකද අපි හැම පාඩමකම මේ සාරාංශකරණය තුලින් තමයි අපි විභාගෙට පුහුණු වීමක් ලබන්නේ. හොඳයි. එහෙනම් මාත් එක්කම යමු මේ සාරාංශකරණයට. ප්‍රභාසංශලේෂණය කියන පාඩමේ සාරාංශකරණය තුල අපි මොනවද අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ කියන එක. මුලදීම අපි කතා කරා ප්‍රභාසංශලේෂණය යනු කුමක්ද කියන එක. ඒ කියන්නේ නිර්වචනය ගැන කතා කරා. මොනවද නිර්වචනය කියලා කිව්වේ? නිර්වචනයේදී අපි කිව්වා ආලෝක ශක්තිය උපයෝගී කරගෙන ජලය හා කාබන් ඩයොක්සයිඩ් වායුව අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද සහිත සෛල තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලියට ප්‍රභාසංශලේෂණය කියලා කියනවා කියලා. ඊළඟට මේ ප්‍රභාසංශලේෂණය කියන ක්‍රියාවලිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන අපි ඉදිරිපත් කළා. එකක් තමයි වචන සමීකරණය. අනිත් එක තමයි තුලිත රසායනික සමීකරණය. වචනවලින් ලියනවා ජලය එකතු කිරීම කාබන් ඩයොක්සයිඩ් වායුව, ඉතලයක්, ඉතලයේ උඩ ආලෝක ශක්තිය, යට හරිතප්‍රද. අනිත් පැත්තේ ලියනවා ග්ලූකෝස් එකතු කිරීම ඔක්සිජන් වායුව කියලා. ඒකම අපිට පුළුවන් තුලිත රසායනික සමීකරණයකින් ඉදිරිපත් කරන්න. 6CO2 එකතු කිරීම 6H2O ඉතලයක්. ඉතලයේ උඩ ආලෝක ශක්තිය යට හරිත අප්‍රද C6H12O6 කියන්නේ ග්ලූකෝස් එකතු කිරීම 6O2. එවගේම අපි කිව්වා ප්‍රභා සංශ්ලේෂණයේදී ඇත්තටම නිපද වෙන්නේ ග්ලූකෝස් උනාට ශාක පත්‍ර තුල ඒ ග්ලූකෝස් ටික පිෂ්ඨයේ බවට පත් කරලා తాවකාලිකව ගබඩා කරගන්නවා කියලා. ඊළඟට මේ తాවකාලිකව ගබඩා කරගත්ත පිෂ්ඨය සුක්‍රෝස් බවට පත් කරලා ප්ලෝයම පටකය මගින් පරිවහණය කරනවා කියලා අපි කිව්වා. ඒ වගේම තමයි සංචිත පටක කරා ගමන් කරාම සංචිත පටකවලදී අර සුක්‍රෝස් ටික නැවත පිෂ්ඨයේ බවට පත් කරලා සංචිත ද්‍රව්‍ය විදිහට ගබඩා කරගන්නවා කියලා කිව්වා. ඊළඟට අපි ප්‍රභා සංශ්ලේෂණයේදී ඇත්තටම පිෂ්ඨය නිපද වෙලා තියෙනවද කියලා බලන්න පරීක්ෂණයක් කළා. අපි ඒකට කිව්වා පිෂ්ඨ පරීක්ෂාව කියලා. ශාක පත්‍රයක් අරගෙන ජල බඳුනක දාලා තම්බලා, ඊට පස්සේ මධ්‍යසාර බඳුනක දාලා ජල තාපකයක තියලා තම්බලා, ජලයෙන් සෝදලා අයඩින් එකතු කළා. මෙතෙන්දි මම කියන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා පුතේ. ඒ තමයි මේ සියලු පරීක්ෂණ ගෙදරදිත් අපිට කරන්න පුළුවන්. මේ සඳහා ආදේශක ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට මගේ අරමුණක් තමයි මේ පාඩමේදී මේ ආදේශක ද්‍රව්‍යයක් ඔබට හඳුන්වලා දෙන එක. දැන් ඔබ කියයි මේ පරීක්ෂණ ගෙදරදි කරන්න බෑ, මේ දේවල් අපිට හොයාගන්න නැහැ කියලා. නෑ පුතේ. අපිට පුළුවන් අයඩින් වෙනුවට ඔයාලගේ තුවාල වලට දාන්න ගන්න බෙහෙත් දාන්න ගන්න අර දුඹුරු පාට බෙහෙත බෙටඩීන් භාවිතා කරන්න පුළුවන්. අයඩින් වෙනුවට. ඒ වගේම වර්ණ වෙනස ලබා දෙනවා. ඒ වගේම තමයි මධ්‍යසාර බඳුනක දාලා ජල තාපකයක තියලා රත් කරනවා වෙනුවට සර්ජිකල් ස්ප්‍රීත්තු බඳුනක දාලා ජල තාපකයක තියලා රත් කරන. ඒත් හරිත ප්‍රතිවත් වෙනවා. එහෙනම් මේ ආකාරයට ඔබට පුළුවන් ගෙදරදි මේ පරීක්ෂණය සිදු කරලා බලන්න, පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපි කරේ ප්‍රභා සංශ්ලේෂණයට ආලෝක ශක්තිය අවශ්‍යද කියලා බලන පරීක්ෂණය. පැය 48ක් අඳුරේ තැබූ ශාකයක් තෝරාගෙන එහි ශාක පත්‍රයක කොටසක් කළු කඩදාසියකින් ආවරණය කළලා, ඉතුරු ශාක පත්‍රයේ වර්ණව විනිවිද පෙනෙන ඉටිකොලයකින් ආවරණය කරලා, ආලෝකයේ ලැබෙන තැනක පැය කිහිපයක් තබලා පිෂ්ඨ පරීක්ෂාවට ලක් කළා. ඉතින්දී ආදේශක ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. පිෂ්ඨ පරීක්ෂාවට විතරයි ආදේශක ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ. ඒ පරීක්ෂණයත් ගෙදරදී අපිට කරන්න පුළුවන්. පැය 48ක් අඳුර තියාගන්න අපිට පුළුවන් ශාකය කාඩ්බෝඩ් පෙට්ටියකින් ආවරණය කරලා තියන්න පුළුවන්. ඊළඟට අපි කිව්වේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වන බව පෙන්වීම. ඒකට අදාළ පරීක්ෂණය. ඒකෙදිත් ඔයාලා මට කියන්න පුළුවන් අපිට KOH නැත්තම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හොයාගන්න නැහැ කියලා. පුතේ අපිට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරලා මේ පරීක්ෂණය කරන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හොයාගන්න පුළුවන් ඔය හાર્ඩ්වෙයාර් ස්ටෝස් වලට ගියාම කෝස්ටික් සෝඩා කියලා අපිට ඉල්ලුවම අපිට ලැබෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ගෙදරදී අපි මේ පරීක්ෂණය කරනවා නම් කෝස්ටික් සෝඩා ටිකක් ගෙනල්ලා වතුර ටිකක් දාලා දිය කරලා සමාන පරිමාණ දෙකක් හදලා ගන්නවා ජලය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එක් බඳුන එක බෑග් එකකට ජලය දානවා, අනිත් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මේ කලින් කියලා දීපු විදිහටම මේ පරීක්ෂණය සිද්ධ කරන්න. එතකොට මේ විදිහටම නිරීක්ෂණ ලබා ගන්න පුළුවන්. හොඳයි, ඊළඟට අපිට කොහොමත් හරිත අප්‍රද අවශ්‍ය වන බව පෙන්වීමට විචිත්‍ර වර්ණ සහිත ශාක පත්‍රයක් තෝරගන්න එකේ ගැටලුවක් නැහැ. තෝරලා අරගෙන අපිට මේ පරීක්ෂණයත් කරන්න පුළුවන්. එතෙන්දී අපිට පැහැදිලි වෙනවා හරිත අප්‍රද අඩංගු වෙන තැන්වල පමණක්, ඒ කියන්නේ කොළපාට තියෙන තැන්වල විතරක් ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙලා තියෙනවා කියන එක. ඊළඟට අපිට සාමාන්‍ය විද්‍යාගාරයකදීවත් කරන්න බැරි පරීක්ෂණයක් තමයි තියෙන්නේ. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණයට ඔක්සිජන් වායුව අවශ්‍ය වන බව, ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය වන බව පෙන්වීම. එතෙන්දී අපිට කොහොමත් අපිට විස්තර කිරීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. අර O818 සමස්ථානිකය අරගෙන එකෙන් ජලය හදලා ඒ ජලය යොදලා ප්‍රභා සංශ්ලේෂණය වෙන ශාකයකට දාලා ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන ඵලයක් විදියට පිට වෙන ඔක්සිජන් වල ප්‍රභවය කවුද කියලා බලාගන්න එක. ඒක ඉතින් සාමාන්‍ය විද්‍යාගාරික කොහොමත් කරන්න බැරි පරීක්ෂණයක්. නමුත් අපිට ඔප්පු වෙලා පේනවා එතනින් ප්‍රභා සංශ්ලේෂණයට ජලය අත්‍යවශ්‍යයි කියලා. ඊළඟ පරීක්ෂණය තමයි ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුව පිටවන බව පෙන්වී. ඉතින් මේකට මාළු ටැංකියක් අරගෙන අපිට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් බේසමක් අරගෙන මේ පරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඇටවුම සකස් කරලා පැය කිහිපයක් ආලෝකයේ ලැබෙන තැනක තිබ්බම වායු බුබුලු පිටවෙනව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වායු බුබුලු එක්රැස් කරාම වායු සරාව තුළ එය පිටතට අරගෙන පුලිඟු කීරක් ඇතුළු කළාම පුලිඟු කීර දීප්තිමත්ව දැල්වෙනව නම් අන්න අපිට කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් වායුව පිටවී ඇති බව. ඔය ටික තමයි අපි පරීක්ෂණ විදිහට මේ පාඩම පුරාවටම පැහැදිලි කළේ. ඊළඟට අපි අවසානටම කියලා දුන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය. ඒක තමයි මිහිපිට ජීවත්වන සියලුම ජීවීන්ට ආහාර සපයන ඍජුව හෝ වක්‍රව ආහාර සපයන ක්‍රියාවලිය තමයි ප්‍රභාසංශ්ලේෂණය කියලා කිව්වේ. ඊළඟට ස්වායු ජීවීන්ගේ ශ්වසනයට සහ දහනයට අවශ්‍ය වන ඔක්සිජන් වායුව නිපදවන ක්‍රියාවලියත් ප්‍රභාසංශ්ලේෂණයම තමයි. ඊළඟට ශ්වසනය දහනය වැනි ක්‍රියාවලදී පරිසරයට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කරගන්නේ, එහෙම නැත්නම් අවශෝෂණය කරගන්නෙත් ප්‍රභාසංශ්ලේෂණ කියන ක්‍රියාවලිය මගින්. ඒ වගේම තමයි පරිසරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වායු සමතුලිතව පවත්වාගෙන යන්න දායක වෙලා තියෙන ක්‍රියාවලියත් ප්‍රභාසංශ්ලේෂණය. ඒ වගේම අන්තිමටම කියපු කාරණය අපේ 11 වසර ශ්‍රේණියේ අන්තිම පාඩවේදී නැවත විස්තර කරන කොටස, කාබන් චක්‍රය පවත්වාගෙන යන්න දායක වන ප්‍රධාන ක්‍රියාවලියත් ප්‍රභාසංශ්ලේෂණය. එහෙනම් දුවේ පුතේ, මේ අපි කතා කරේ 11 ශ්‍රේණියේ ජීවවිද්‍යා පාඩමක් වන ප්‍රභාසංශ්ලේෂණය කියන පාඩම. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති ප්‍රභාසංශ්ලේෂණය කියන පාඩමේදී මොන මොන කොටස් වලටද ඔබේ අවධානය වැඩිපුර යොමු විය යුත්තේ කියලා. හොඳයි දුවේ පුතේ, එහෙනම් නැවත දවසක මේ වගේම තවත් පාඩමකින් ඔබ හා සම්බන්ධ වෙන බලාපොරොත්තු ඇතිව අද දවසට මේ පාඩම අවසන් කරලා ඔබෙන් මා සමු ගන්නවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 ට SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.